SBS Radio.
අප්‍රේල් මාසයේ අවසාන බ්‍රහස්පතින්දා නුදුරු සිනමාව විශේෂංගයේ අපි තවත් පරිච්ඡේදයක පෙරලීමටයි දැන් සූදානම් වෙන්නේ. අපි අද තෝරගෙන තිබෙන්නේ පසුගිය වසරේ සහ මේ වසරේ මේ වන විටත් ලෝකේ පුරාම දැඩි කතාබහකට යොමු වෙච්ච චරිතාපදන සිනමාවේ තවත් ප්‍රධාන චිත්‍රපටයක් පිළිබඳව. ඒ තමයි බොහිමියන් රැප්සඩි කියන චිත්‍රපටය පිළිබඳව. ඔබ දන්නා ලෝක ප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායමේ ෆ්‍රෙඩි මර්කරි කියන චරිතය මූලික කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. පසුගියදා පැවතිච්ච 91 අකඩමි සම්මාන උළෙලේ එහෙම නැත්නම් මේ ඔස්කා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන කිහිපයකටම මේ චිත්‍රපටය නිර්දේශ වුණා. ඒ වගේම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමටත් මේ බොහිමියන් රැප්සඩි කියන චිත්‍රපටයේ ෆ්‍රෙඩි මර්කරිගේ චරිතය රඟපාපු රාමි මලික් සමත් වුණා. අපි මේ පිළිබඳවයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු විදිහටම අපේ හිතවතා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. අයිබෝන් සුබෝදාසනක විදර්ශන.
අයිබෝන් මදුර.
හොඳයි විදර්ශන, චිත්‍රපටයක් විදිහට බොහිමියන් රැප්සඩි චිත්‍රපටය පිළිබඳව ඔබේ විග්‍රහය අපි මුලින්ම කතා බහ කරමු.
චිත්‍රපටය සම්බන්ධයෙන් මගේ විග්‍රහයට කලින් නිකන් සරලව මේ චිත්‍රපටය පිළිබඳ පොඩි හැඳින්වීමක් කළොත්, මූලික වශයෙන් මේක සිතන්නේ ක්වීන් සංගීත කණ්ඩායම, ඉතාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් 70 සහ 80 දශකයේ, සහ ඒ සංගීත කණ්ඩායමත් එහිටපු ඉතාම දීප්තිමත් තරුවක් වෙච්ච ෆ්‍රෙඩි මර්කරි කියන ඒ චරිතය අලලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ කාලාන්තරය, විශේෂයෙන්ම 1970 ක්වීන් සංගීත කණ්ඩායම නිර්මාණය වීම, විශේෂයෙන්ම ඊට කලින් තිබුණේ ඉස්මයිල් කියලා නමින්, ඊට පස්සේ තමයි ෆ්‍රෙඩි මර්කරි සම්බන්ධ වෙලා යාගේ යෝජනාවක් එක තමයි ඒ නම ක්වීන් සංගීත කණ්ඩායම ලැබෙන්නේ. 1970 ඉඳලා 1985 මේ ජූලි වල අප්‍රිකාවට ආධාර පිණිස පුණ්‍යාධාර ප්‍රසංගයක් විදිහට ලන්ඩන් වල වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ තිබ්බ ලයිව් එයිඩ් ප්‍රසංගය ඩක්වා කාලය තුල චිත්‍රපටය දිගහැරෙනවා. ඒ චිත්‍රපටයේ ෆ්‍රෙඩි මර්කරිගේ චරිතයට පළපවන්නේ ඇමරිකානු නළු රාමි මලෙක්. එයා ඊට කලින් හයිට් ඇට් ද මියුසියම් කියන චිත්‍රපට මාලාවේ තිරලා තියෙන වගේම නීඩ් ෆෝර් ස්පීඩ්, බැටල්ෂිප් කියන චිත්‍රපට වලත් ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා තියෙන්නේ බ්‍රයන් සිංගර්. ඔහු එක්ස්මෙන් චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4ක් පමණ අධ්‍යක්ෂණය කළා තියෙන කෙනෙක්. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදනය කළා තියෙන්නේ බ්‍රයන් කින් සහ ක්වීන් සංගීත කණ්ඩායමේ කළමනාකරුවෙකු වන ජිම් බීච් කියන කෙනා, තිරරචනය ඇන්තනි මැක්කාඩන්ගෙන්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම මේ අපි ගත්තොත් ඒකේ මේරි ඔස්ටින්ගේ චරිතය රඟපානවා බ්‍රිතාන්‍ය නිසි ලුසි බොයින්ටන්. ඒ වගේම බ්‍රයන් මේ සහ රොජර් ටේලර් කියන දෙන්න කියන සංගීත කණ්ඩායමේ ඉන්න චරිත දෙක, ඒ භූමිකා දෙක, ඒ දෙක රංගනයෙන් දායක වෙන බ්‍රිතාන්‍ය නළුවන් වන ගුවයිලම් ලී සහ බෙන් හාඩි කියන දෙන්න. ඒ වගේම ජෝන් ඩිකෝන් කියන අනිත් සංගීත ශිල්පියාගේ චරිතයට පණපවනව ඇමරිකානු නළු ජෝ මාසෙල්ලෝ. ඒ එක්කම මේ චිත්‍රපටයේ 91 අකඩමි සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට නිර්දේශ වෙනවා ෆ්‍රෙඩි මර්කරිගේ චරිතය නිරූපණය කළ රාමි මලෙක්. යරුණාම හොඳම ශබ්ද සංස්කරණය, ඒකම හොඳම සංස්කරණය සහ හොඳම ශබ්ද සංයෝජනය කියන සම්මානවලටත් චිත්‍රපටයේ පාත්‍ර වෙනවා සහ හොඳම චිත්‍රපටයේ නිර්දේශක වෙනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් චිත්‍රපටි සම්බන්ධයෙන්. ඒ වගේම හරි සුවිශේෂ දෙයක් වෙන ඔස්කා සම්මාන උළෙලේදී මේ චිත්‍රපටයේ තියෙන මූලික ගීත කිහිපය, ඉතාම ජනප්‍රිය ගීත කිහිපය, ක්වීන් සංගීත කණ්ඩායම ඉතාම ජනප්‍රිය We Will Rock You කියන ගීතය, විශේෂම We Are the Champions කියන ගීතය, ඒ දෙකම චිත්‍රපටි මේ වෙනවා. මේ චිත්‍රපටයේ බොහිමියන් රැප්සඩි කියන්නේ මූලික වශයෙන් ක්වීන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීතයක්. මේ ජනප්‍රිය ගීතය නිර්මාණය වෙන්නේ 1975 වගේ. Night at the Opera කියන ඔහුගේ ගීත ඇල්බමේ ඇතුළේ තමයි මේ ගීතය තියෙන්නේ. ඒකම 80 දශකයේ ලොව හොඳම එළිමහන් ප්‍රසංගික සංගීත කණ්ඩායම් බවට පත් වෙන්නේ ක්වීන්. ඉතින් ඉතාම ජනප්‍රිය කීර්තිමත්, විශේෂයෙන්ම බටහිර සහ යුරෝපීය සහ ලෝක සංගීතයේ විශාල සලකුණක් තිබුණු මේ සංගීත කණ්ඩායමත්, එයි අර කිව්ව කීර්තිමත් චරිතයත් පාදක කරගෙන මේ චිත්‍රපටය ඉවෙනවා. ඒ වගේම මට කියන්න තියෙන්නේ මේක හුදු නිකන් කියන්නේ අතීතයේ නැවත පුනරාවර්තනය කරලා චිත්‍රපටයක් විදිහට තේරුම් ගන්නවට වඩා මම කැමති වෙන්නේ මේ චිත්‍රපටය විසින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙන සංස්කෘතික සහ දේශපාලන නිමේෂය මොකක්ද කියන එක. ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ චිත්‍රපටයේ තියෙන්නේ ෆ්‍රෙඩි මර්කරිගේ ජීවිතය, ඔහුගේ පුද්ගලික ජීවිතයට තමයි වැඩි ඉඩක් දෙන්නේ. ඒ කියන්නේ සංගීතය ගොඩනගෙන සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ තියෙන ඒ නිර්මාණශීලී දේවල් ගැන කතා කරන අතරේම චිත්‍රපටයේ ආලෝකය විහිදුවන්නේ බොහෝ විට මේ ප්‍රෙඩි මර්කරි මූලික කරගෙන ඇතිවන ඔහුගේ ලිංගිකත්වයේ නිදහස, ඔහුගේ සංස්කෘතික නිදහස සහ ඔහු ජීවිතය ඇතුළේ ඔහුගේ තියෙන විවෘත බව සහ මේ සියල්ල එක්ක මම හිතනවා මේක විශේෂයෙන්ම 70 දශකයේ ලෝක පරිමාණයම ඇතිවෙච්ච යම් කිසි විදිහේ සංස්කෘතික දේශපාලන නිමේෂයක ප්‍රකාශනයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම 70 දශකයේ අග භාගය වෙනකොට, මැද භාගය වෙනකොට ලෝකේ පුරා අලුත් සංස්කෘතික දේශපාලනයක් නිර්මාණය වෙනවා. එක එකම අලුත් සමාජ ව්‍යාපාර නිර්මාණය වෙනවා. ඒ සමාජ ව්‍යාපාර විසින් ඊට කලින් අර යම් කිසි විදිහකට වාමාංශික බොල්ෂෙවික් පන්නේ ඒකාධිකාරී දේශපාලනයට ආවරණය නොවුණු එනත් විකල්ප මනුෂ්‍ය අයිතිවාසිකම් මූලික කරගත්ත ජනතා තරුණ ප්‍රබෝධයක් ඇති වෙනවා. එතෙන්දී ලිංගිකත්වය, සංගීතය සහ ජීවිතය අනිකුත් නිදහස පිළිබඳ අදහස මේ සියල්ල මූලික කරගත්ත ව්‍යාපාර සමාජ ව්‍යාපාර පළනගෙන හිපි ව්‍යාපාරය කියන්නේ එක්තරා ප්‍රකාශනය. ඒක බොහිමියානු ප්‍රවණතා, ඒක අලුත් බොහිමියානු ප්‍රවණතා ඇති වෙනවා. මේ කියන ෆ්‍රෙඩි මර්කරිගේ චරිතය ඒ සුවිශේෂත්වය තුළ තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහු ඉතාම ආන්දෝලනාත්මක චරිතයක්. ඔහු මාධ්‍යවල පවා ඉතාම නිදහස්වාදීව අදහස් පළ කරපු කෙනෙක්. ඒක චිත්‍රපටියක් තියෙනවා. ඒ වගේම ඔහුගේ ලිංගිකත්වය යම් කිසි විදිහකට සමරිසි ලිංගිකත්වයක්, ඒ වගේම දිවිලිංගිකත්වයක්. එතකොට මේ සියල්ලත් එක සාමාන්‍ය විෂම ලිංගික අර සම්ප්‍රදායික ලිංගික පෞල්වාදී ජීවිතයෙන් ඔබ්බේ යම් කිසි විදිහකට ජීවිතයේ ප්‍රමෝදය හොයා යන ගමන එක තමයි අපිට ප්‍රදීම කරලා තේරුම් ගන්න වෙන්නේ. සහ සංගීතය කියන්නේ විශේෂම රොක් සංගීතය ගත්තොත් ඒ සංගීතයේ තියෙන අතිදාවනකාරීත්වය සහ ඒ වගේම හිතිබෙන සංගීතමය මැදිහත් වීම මූලික වශයෙන් අර ජීවිතයේ මූලික සීමාවන් කුපුරුවා හරිනේ. ජීවිතයට ඔබෙන් එමුණට ජීවිතය ඇත්තටම සංවිධානය වෙන අනුරාගය, ප්‍රමෝදය එමුණට අපි කියනවා එන්ජොයිමන්ට් එක මෙන්න මේ කරා තමයි සංගීතය දිවෙන්නේ. ඒක ප්‍රදීම කරගේ ජීවිතය වගේමයි. ඔහුගේ ජීවිතයත් සියලුම සීමා පවුරු පදනම් වලට ඔබෙන් පවතින ජීවිතයේ යථාව සහ අනුරාගය මෙන්න මේ කාරණා එක්ක තමයි ජීවිතය දිවෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ යුගය ප්‍රදීම මකර කියන ඓතිහාසික චරිතය නිර්මාණය වුණේ මෙන්න මේ ඓතිහාසිකත්වය තුළ තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. නමුත් මේ චිත්‍රපටිය දෙනකොට ඒ අතීත සිදුවීම් නම් විදියකට අපිට නැවත ප්‍රතිනිර්මාණය කරන අතරේම මේ චිත්‍රපටිය ස්ථානගත වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ප්‍රධාන වශයෙන්ම එදා සංස්කෘතික නිදහස පිළිබඳව තිබ්බ අදහසක් නැත්නම් එදා සංස්කෘතිය සහ නිදහස ගැන තිබුණු දේශපාලන අදහස අද වෙනකොට වඩා හදා පසුනූතන තත්වයකට අවිලා තියෙනවා. එදා තිබුණේ නූතනවාදය තුල යම් කිසි විදිහේ ප්‍රතිවිරෝධයක් විදිහට තමයි නිදහස ගැන අදහස තිබුණේ. නමුත් 90න් පස්සේ විශාල වශයෙන් ඇතිවන වෙළඳපොළ විවෘතකරණය, ප්‍රාග්ධනීය විවෘතකරණය සහ ප්‍රාග්ධනීය ගෝලීයකරණය වීම සහ වෙනත් තාක්ෂණයන්ගේ වෙන මැදිහත් වීම මේ සියල්ලත් එක්ක සංස්කෘතිය පසුනූතන තත්වයකට ඇවිල්ලා එහිම ඊළඟ දිගුව විදිහට යම් කිසි විදිහකට නව ගතානුගතික වාදයක් එමලත් අපි කියන්න පුළුවන් පසුගාමීත්වය නැවත ප්‍රතිනිෂ්පාදනය වෙන යාන්ත්‍රණයක් මේ යුගයේ අපිට දක්නට ලැබෙනවා සංස්කෘතික ජීවිතය තුළ. ඒ හරියටම කිව්වොත් අපිට බැලූ බැලමට වෙළඳපොළ සංස්කෘතිය විවෘතයි වගේ පෙනුනට 70කටත් වඩා නැත්නම් ප්‍රදීමකරගේ චරිතයේ තිබුණු යුගයටත් වඩා සංස්කෘතිය නිදහස්වාදී බහුසංස්කෘතිකවාදී වගේ පෙනුනට එහිම අනිත් කාසිය අනිත් පැත්ත තමයි වඩ වඩා ආගමික වාදයකට, වඩ වඩා නව ගතානුගතික වාදයකට, වඩ වඩා පසුගාමීත්වයකට සමාජීය ගෝලීයවත් අපි ගත්තොත් ලංකාව තුල ගත්තොත් ඒ උදාහරණ එහෙමයි මෙන්න මෙහෙම ගමන් කරමින් තියෙනවා. එතකොට මේ චිත්‍රපටිය මම හිතනවා මේ චිත්‍රපටියේ ආඛ්‍යානය සම් මේ චිත්‍රපටිය සිදුවීම් වලට එල්ල කරන වැදගත්කම ඇතුලේ බොහෝ විට මෙන්න මේ පසුනූතන නව ගතානුගතිකත්වයකට මේ චිත්‍රපටිය ගාල් වෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එන්න මේ චිත්‍රපටිය ඔහුගේ පෙම්වතිය සහ ඊට පස්සේ පෙම්වතිය විසින් ඇතිකරන විවේචනය සහ ඌට ඔහු සම්බන්ධ ප්‍රේම සම්බන්ධයක් තිබිලා නමුත් ඒ දෙන්නගේ සම්බන්ධය බිඳවැටුණාට පස්සේ ඔහු විටින් විට චිත්‍රපටිය මතු කර නැවත ගෙදර එන්න කියලා. ඒ වගේම චිත්‍රපටියේ ප්‍රධාන තේමාවක් තමයි ලිංගික නිදහස ඇතුළු අවසානයේ අත්වෙ ඉරනම ඒස්. එතකොට ඒස් රෝගයේ හැදීම පවා යම් කිසි විදියකට මේ චිත්‍රපටියේ මම හිතන චිත්‍රපටියේ රාමුකරණය තුළ මේ ලිංගික සංස්කෘතික නිදහස යම් කිසි ආදීනව දැකීමක්, ඒ විනාශයක් සලකුණු කිරීමක් වගේ දෙයක්කට මේ චිත්‍රපටිය ස්ථානගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ චිත්‍රපටිය ඇතුලේ ප්‍රදීම කරගේ චරිතය නිරූපණය කරන අතරේම චිත්‍රපටිය ඉතාම ඒ අතින් සාර්ථක වුණත් චිත්‍රපටිය සමත් වෙන්නේ නැහැ මෙන්න මේ 70 දශකයේ සංස්කෘතික නිදහස පැවතුණු සන්දර්භයට අපිව ගෙනියන්න. ඒ වෙනුවට ඒ සංස්කෘතික ලිංගික නිදහස නැවත ස්ථානගත වෙන්න ඉඩ තියෙනවා චිත්‍රපටියට අනුව. අර මම කියන මේ නව ගතානුගතිකවාදයට, නව පසුබාමිත්වයකට, මෙන්න මේ කියන ආචරණ කල්පික මතවාදයන්ට, පෞල්වාදයට, සම්ප්‍රදායවාදයට නැවත මේ චිත්‍රපටිය ගාල් දිය හැකි ඉඩක් තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටිය ඇතුලේ නැහැ මෙන්න මේ සමකාලීනත්වයට, මෙන්න මේ කියන ගතානුගතික සමකාලීනත්වයට අභියෝග කරමින්, එය යම් කිසි විදිහකට ඒකට විචාරාත්මක වෙමින් මේ අතීතයේ සිටපු ප්‍රදීමකරගේ චරිතය නැවත ප්‍රතිනිර්මාණය කරන්න මේ චිත්‍රපටිය සමත් වෙලා නැහැ කියන එක තමයි මගේ අදහස.
අපි අද දවසේ නුදුරු සිනමා විශේෂාංගයෙන් කතා බහ කරමින් පසුවන්නේ බොහීමියන් රැප්සඩි කියන චිත්‍රපටය පිළිබඳව සිනමා විචාරක විදර්ශන කන්නංගර සමග. ඔව් විදර්ශන, දැන් මේ බොහීමියන් රැප්සඩි කියන චිත්‍රපටය වැටෙන්නේ බයෝග්‍රාෆිකල් ෆිල්ම් කියන කාණ්ඩයට. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා චරිතාපදාන සිනමාව කියලා. දැන් මේ චරිතාපදාන මත චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී නිර්මාණකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය තමයි මේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ මනසේ ඒ චරිතය පිළිබඳව ඇදුණු ප්‍රතිරූපයට, ඒ වගේ මේ චිත්‍රවලට කිසිදු හානියක් නොකර සිනමාව නැත්නම් ඒ කාරණා ඒ සිදුවීම් පෙළ ප්‍රතිනිර්මාණය කිරීම. දැන් මෙහි කතාමාලාව දිවෙන්නේ ෆ්‍රෙඩි මර්කරි කියන ප්‍රධාන චරිතය වටා. දැන් ලෝකය තවමත් ආදරය කරන ඔහුගේ චරිතයට මෙහිදී සාධාරණයක් වුණාද කියන ප්‍රශ්නය තවමත් ප්‍රේක්ෂකයන්ගේ හිත්වල තියෙනවා. ඒ වගේම විවිධාකාරයේ මතිමතාන්තර තියෙනවා. දැන් ඔය කියන මේ චරිතාපදාන සිනමාව කියන සංකල්පය මෙහිදී කෙතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද?
මම මූලික හිතන එකක් තමයි සිනමාව ඇතුලේ, විශේෂම චරිතාපදාන සිනමාව ඇතුලේ ඊට කලින් හිටපු ඒ චරිතයේ මුළුමහත් ජීවිතයම ඒ ඇත්තටම තවතුණු ආකාරයෙන් සිද්ධිවාචිකව නැවත ප්‍රතිනිර්මාණය කරනවාද කියන එක නෙමෙයි චරිතාපදාන සිනමාවේ මූලික ලක්ෂණය. ඒ කියන්නේ අපි හරියටම ජීවත් නිකන් චරිතාපදාන සිනමාව බලන කෙනෙක් අහන්න පුළුවන් මේ ඇත්තටම ෆ්‍රෙඩි මර්කරිගේ ජීවිතේ නැත්නම් මේ සිදුවීම ඇත්තටම වුණාද? හැබැයි ඒ එක්කම ඊට වඩා දේවල් නිකන් එයාට ආරෝපණය කරලා තියෙනවා වගේ නේද විවේචන බොහෝ විට අපිට දක්නට ලැබෙනවා. මම හිතන්නේ මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් එහෙම විවේචන විචාර කීපයක් තිබුණා. මේ ෆ්‍රෙඩි මර්කරිගේ චරිතයට ඒ තරම් සාධාරණයක් කළා නැහැ වගේ එකක්. ඒ කියන්නේ ඒක මම කියන්නේ සිද්ධිවාචිකව තමයි මේ විවේචනෙන්න මම ඒක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ සිනමාවක චරිතාපදානයක් ගොඩනගන්නේ ඒ ඉන්නේ අදාළ චරිතේ හෝ ඒ අදාළ සිදුවීම් නැවත ඒ විදිහටම නැත්නම් ඒ නැවත ඒ විදිහටම වර්තමානයට කැඳවීමෙන් නෙමෙයි. ඒක චරිතාපදාන සිනමාවක් උත්සාහ කරන්නේ යම් සිදුවීමක් හෝ පුද්ගලයෙක් හෝ චරිතයක් වෙත වඩා දීප්තිමත් ආලෝකයක් එල්ල කරන්නේ එක්තරා කොටසකට. ඒ නිසා චරිතාපදාන සිනමාවක් කියන්නේ පාර්ශ්වීය නිර්මාණයක්. එතකොට යම් සිදුවීමක් ගත්තොත් ඒ සිදුවීමේ සමස්තය වෙනකොට ඒ සිදුවීමේ ගැඹුර, ඒ සිදුවීමේ එක්තරා ප්‍රතිමානයක්, මෙන්න මේ කරා තමයි චරිතාපදාන සිනමාවක් නිර්මාණය වෙන්නේ. මොකද අපි මේ චිත්‍රපටියක් තුළ සමස්තය නැත්නම් එක්තරා සිදුවීමක පුද්ගලයාගේ සමස්තය ආවරණය කරගන්න බෑ. ඒසා එහෙම අවශ්‍යත් නැහැ. ඒ නිසා අපේ ආලෝකෙල්ල කරන්නේ එක්ක සංගීතය වෙතට වෙන්න පුළුවන්, එක්ක රෙඩි මර්කරිගේ ජීවිතය වෙතට වෙන්න පුළුවන්, ඒකම ඔහුගේ ආන්දෝලනාත්මක පැවැත්ම ගැන වෙන්න පුළුවන්. එතකොට චරිතාපදාන සිනමාවක් කියන්නේ එවැනි දෙයක්. එතකොට සිනමා ආලෝකය නැත්නම් සිනමා රාමුකරණය සිද්ධ වෙන්නේ මෙන්න මේ කලාපයේ ඇතුළේ. මම හිතනවා එතනදී ෆ්‍රෙඩි මර්කරිගේ චරිතය සමඟ ක්වීන් සංගීත කණ්ඩායම ඇතුළු මේ අතීතය ගැන බොහීමියන් රැප්සඩි චිත්‍රපටය ඇතුළේ හට එහෙම විවාදයක් පේන්නේ නැහැ. ඒ වෙනුවට මම හිතනවා සිද්ධිදාමයේ අතිතරම් අවශ්‍ය ප්‍රමාණය මේ චිත්‍රපටය ඇතුළේ සාකච්ඡා වෙන ප්‍රශ්නේ තියෙන අතන මට. يعني මේ චිත්‍රපටිය දේශපාලනික සන්දර්භගත කරනකොට දේශපාලක සම්බන්ධගත කතා කරනකොට අපිට පුළුවන් වෙලා තියෙනවාද කියලා මෙන්න මේ ප්‍රතිමානයේට අර කිව්ව ඒ සුවිශේෂත්වය මේ වර්තමාණයෙන් ගලවලා එමුණත වර්තමාන කියන මේ සමකාලීනත්වයේ අර කිව්ව උගුලෙන් ඒ උගුලෙන් ගලවලා ඔහු හිතපු සැබෑ සුවිශේෂත්වය අපිට අභිමුඛ කරන්න අන්න ඒ කියන විචාරාත්මක සිනමා දැක්ම කෙල්ල කරන්න පුළුවන් වෙලාද තියෙනවාද කියන ප්‍රශ්නේ විතරයි හට තියෙන්නේ. ඒකද අපි හරියට තේරුම් ගන්න ඕනේ. චරිතාපදාන සිනමාව කියලා කියන්නේ විත්ති සිනමාව නෙමෙයි. ඒ කියන්නේ ඩොකියුමෙන්ටරිස් නෙමෙයි. ඒ නිසා ඒ දැක්මෙන් අපිට බොහෙමියන් රැප්සඩි චිත්‍රපටිය එහෙම බලන්න බෑ කියන එකයි මගේ අදහස.
ඔව් අපි අවසාන වශයෙන් කතා බහ කරොත් එහෙම මේ චරිතාපදාන සිනමා සංකල්පය ශ්‍රී ලංකාවේ සිනමාවට ඇඳලා දැන් අපි දන්නවා පසුගිය වසරේදී මේ චරිතාපදාන සිනමා කාණ්ඩයේ සිනමා කෘති කිහිපයක් එළියට ආවා. ඒ වගේම පසුගිය වසර කිහිපය තුළ මේ වගේ සිනමා නිර්මාණ කිහිපයක්ම බිහි වුණා ශ්‍රී ලංකාවේ. චරිතාපදාන සිනමාව කියන මේ සංකල්පය ලංකාවේ සිනමාව අල්ලගෙන ඉන්නේ මොන පැත්තෙන්ද කියලා අපි ඔබකින් දැනගන්නට කැමතියි අවසාන වශයෙන්.
තාම කරකටදායක විදිහට මම හිතන්නේ නෑතාවු චිත්‍රපට දෙක තුන බැලුවොත් අතිශය බාල චිත්‍රපටි. ඒක එක්තරා විදිහක සිංහල ජාතිකවාදීන්ගේ වීරයෝ. ඒ සිංහල ජාතිකවාදී පැරණි වීරයන් උද්ඝර්ෂණය කරන්න තාම අමු වියලි කිසිදු සාරයක් නැති විග්‍රහයක් නැති තාම ප්‍රචාරකවාදී කමුණු වර්ගින් එක පැත්තගෙන අනිත් පැත්තේ පවතින ආණ්ඩුවලට අවශ්‍ය කරන විදිහට නැත්නම් ඔවුන්ගේ ප්‍රතිරූප පුම්බන්න තමයි මේ චිත්‍රපටි නිර්මාණය වුණේ නෑතාවු චිත්‍රපටි. ඒක උදාහරණයක් ගත්තොත් එහෙම අපි ටික බලාපොරොත්තු සහගතව හිටිය ගින්නෙන්නු පණසීතල චිත්‍රපටිය පවා ඒක කිසියෙන්ම සමත් වෙලා නැහැ මේ යුගය. ඒ කියන්නේ 80 දශකයේ අරගලකාරී යුගය සා විජේවීර සා මිනේක කෙරෙහි ඉතා බරසාර පරිකල්පනයක් ගොඩනගන්න සිනමාව තුළ චිත්‍රපටි සමත් වුණේ නැහැ. මම හිතන්නේ ඒ කාරණේ මූලික වශයෙන් වෙන්නේ අර මම කලින් කිව්ව ගැටලුව. ඒ කියන්නේ චරිතාපදානය සහ අපි යම් සිදුවීමක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම සහ යම් කිසි විදිහට වාර්තාගත කිරීමක් අතර තියෙන මේ පැහැදිලි වෙනස ලංකාවේ මේ සිනමාකරුවන් අඳුරගෙන නැහැ. ඒක තමයි මම හිතන්නේ මූලික අරමුදේ. අනිත් පැත්තෙන් ලංකාවේ ඇතුලේ සංකීර්ණ මිනිස්සු නැහැ කියලා මම හිතනවා. සංකීර්ණ මිනිස්සු හිටියත් ඒ සංකීර්ණ මිනිස්සුන්ගේ සිනමාවට විවෘත වෙලා නැහැ තවම. උදාහරණයක් ගත්තොත් එම සංස්කෘතික ජීවිතය තුළ ලංකාවේ ඉන්නවා මම හිතන්නේ සංකීර්ණ මිනිස්සු. සසහායතාම ජනප්‍රියතරු අපි ගත්තොත් දැන් ෆ්‍රෙඩි මර්කරි වගේ චරිත මැත්තමින් නැති වුණත් ඊට ආසන්නව අපිට ලංකාවේ ජනප්‍රිය තාරකා තියෙනවා. අපි ගත්ත ජෝතිපාල වගේ කෙනෙක් ඉන්න පුළුවන්, විජය කුමාර්තුම වගේ කෙනෙක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ තාම ජනකාන්ත අය. ඒකෝට මේගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ප්‍රතිමානයන් වලට එල්ල කරා. මම විජේවීර පවා. ඒක ඔහුගේ ජීවිතයට අපි ආලෝකය එල්ල කරන්නේ කවර කොටසකටද? නැත්නම් අපි කවර මානයකටද අපි අද අවධාරණය දෙන්නේ කියන මේ නිර්මාණශීලී ප්‍රයත්නය මම හිතන්නේ ලංකාවේ චරිතාපදාන සිනමාව තුළ නැහැ. ඒ නිසා ලංකාවේ චරිතාපදාන සිනමාව කරන්න හිතන් ඉන්න අය. මම කියන්නේ ලෝක නිර්මාණයේ වෙලා සා දෙමින් තියෙන මෙන්න මේ සිනමාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඒක ඊටම සූක්ෂම දෙයක්. ඒක සරලව පැවතුණු දෙයක් නැවත ඒ මට්ටමින්ම නැවත මේ සිනමාවට කැඳවීමක් නෙමෙයි. ඒ වෙනුවට ඊටම පරිශ්‍රණය කෙරී යුතුයි. ඒ වගේම ජීවන සහ දේශපාලන දෘෂ්ටියක් අවශ්‍යයි ඒ නිර්මාණ කරන අයට. මෙන්න මේ ප්‍රශ්නය තමයි මම හිතන්නේ ලංකාවේ චරිතාපදාන සිනමා මූල දෙන්නේ. හැබැයි මම විශ්වාස කරනවා මේ අලුත් පරම්පරාව ඇතුළේ ඉන්නවා තම නිර්මාණශීලී චරිත සිනමාකරුවන්. මම හිතනවා ඔවුන්ට ඉඩක් තියෙයි මේක ඉදිරියේදී ඒ කියන සීමාව අතික්‍රමණය කරලා ලංකාව තුළ නව චරිතාපදාන සිනමාවක් නිර්මාණය කරගන්න අවශ්‍ය විභවයක් ඔවුන්ට තියෙයි කියලා මම හිතනවා.
මෙවර නුදුරු සිනමා විශේෂාංගයෙන් අපි කතා බහ කරමින් පසුයේ පසුගිය දා නිර්මාණය වෙච්ච ඒ වගේම 2018 වසරේ ආන්දෝලනාත්මක චරිතාපදාන සිනමා කෘතිය විදිහට නම් දරපු බොහිමියන් රැප්සඩි කියන චිත්‍රපටය පිළිබඳවයි ශ්‍රී ලංකාවේ සිට අපි සමග මේ කතා බහට සම්බන්ධ වුණේ සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. අපි ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂාංගයෙන් තවත් සිනමා කෘතියක් හෝ සිනමා කරුවෙක් පිළිබඳව කතා බහ කරන්නට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්. SBS.com.au